Raiha Tara.
Pratnajeev Janmabhoomi.
Janmabhoomi.
Ankadeep Vijayabhoomi. Me ape udaravu Matrubhoomi yai. Matrubhoomi yai.
Auckland Exat Sri Lanka Sangam. දැනුම විනෝදය අවබෝධය සතුට සහයෝගය සමග ගුවන් මං පිතේ ඔබ වෙත එන සාර සංග්‍රහය
ආදි සිංහරේ කේමීරතුමිනුතුන්දේ
මාසේ හතරවන සතියේ ජන්මභූමි ඔබට එන්නේ අපේ නිවසේ සිට ඔබේ නිවසට ලෙන්ගතු චාරිකාවක්. පුතාගේ ජංගම දුරකථනය නාද වුණා. ඒත් පුතා නාන කාමරේ. දුරකථනය අතට ගත්තේ අම්මා. ඔයා නිදිද බබු? මම ලිලි කියලා පණිවිඩයක් ඒකේ තිබුණා. පුතා නාන කාමරයෙන් පිටතට ආ විට අම්මා ඇහුවේ කවුද පුතේ ලිලි කියන්නේ කියලා. ආ මේ අල්ලපු කුදර ඇන්ටිලාගේ බැල්ලිගේ නමනේ අම්මේ, පුතා උත්තර දුන්නා. අන්නේ බැල්ලිගේ මිස් කෝල් එකක් ආවා. මැසේජ් එකකුත් තිබුණා. අම්මත් ගාන කර නැතුව කිව්වා. පුතා දුරකථනයත් අරගෙන කාමරයට රිංගුවා. උදේට කෑම කන්නට කෙනෙකු කඩේකට ගොඩ වැදුනා. ලුණු මිරිස් ඉන්දියාප්ප සමග හොදි සහ ප්ලේන්ටි එකක්. ගෙනාපු ලුණු මිරිසේ විස්කෝතු කුඩු වගයක් තිබුණා. ලුණු මිරිස් වල විස්කෝතු කුඩු තියෙන්නේ කොහොමද? කේන්තිගේ ඔහු ඇහුවේ වේටර්ගෙන්. කුස්සිය දෙහි ඉවර වෙලා මම ලෙමන් පෆ් බිස්කට් දෙකක් කඩලා දැම්මා. වේටර් උත්තර දුන්නා.
චන්දන ඇඟ ගාලා කොණ්ඩ කඩා ගාලා ගඟුලේ ගිහිලා ඉකිරිමලි නාලා වගේ
ඔබ ගන්නේ
ගගන ඇඟ ගාලා කොණ්ඩ කඩා ගාලා ගඟුලේ කිලිලා ඉකිරි මලි නාලා වගේ
විලි පැලි දීහා පැල් කවි කියාලා පැල් වැතලා මහර සිලිඳු දියාවා වගේ
චන්දන ඇඟ ගාලා කොණ්ඩ කඩා ගාලා ගඟුලේ කිලිලා කිරිමලි නාලා වගේ
ගුවන් විදුලි එහෙම නැත්නම් අපි එදා කිව්වා මේ රේඩියෝ සිලෝන් එක කියලා. එහෙම නැත්නම් පස්සේ කාලෙක අපි කිව්වා මේ ගුවන් විදුලි සංස්ථාව. ඒ කාලේ රටටම තොරතුරු ගීත වෙළඳ දැන්වීම මේ ඔක්කොම බෙදා දුන්නු එකම ස්ථානය. මේ ස්ථානේ ඉතාමත්ම කාර්යබහුලයි කියලා කියන්නේ කෙනෙකුට මේකට ඇතුළු වුණාම මං හිතන්නේ හුඟක් වෙලාවට කතා බහ කර කර ඉන්න තැන්තැන්වල ඉන්නට පුළුවන්කමක් නැහැ. හුඟක් වෙලාවට මේ මැදිරිවල දොරවල් ඇරෙනවා, වැහෙනවා, ඌයන් එළියට එනවා, ඇතුළට යනවා. හැබැයි ගුවන්විදුලියේ කොරිඩෝරේ දිගේ ගමන් කරගෙන යනකොට හුඟක් වෙලාවට හිනා වෙලා යනවා මිසක් කතා කරන්නේ නැහැ. හුඟක් අය අහක බලාගෙන යන ඇත් ඉන්නවා, හලෝ කියලා යන්නම් කියලා යන ඇත් ඉන්නවා. මම මේ කතා කරන තැනැත්තිය කාන්තාව. මා එදා දැකපු විදිහටම දී මා පිළිගත්තා. මා එහෙම කියන්නේ ගුවන්විදුලියෙත් ඇය මාව පිළි අරගන්නේ ඒ විදිහට. කොහොමද මල්ලි සප සනීප, කොහොමද දැන් දාවේ, ඒ වගේ. මා විතරක් නෙමෙයි, මං හිතන්නේ ගුවන්විදුලිය එහා මෙහා ගමන් කරන හැම කෙනෙක්ම මේ කොරිඩෝරේ මේ කාන්තාව, මේ සුන්දර කාන්තාව පහු කරගෙන යන හැම අවස්ථාවකදීම මා දැකලා තියෙනවා ඇය වචනයකින් හෝ ඔවුන්ට සංග්‍රහ කරනවා. කොතරම් කාර්ය බහුල වුණත් සමහර විට තැටි ගොඩක් අතේ අරගෙන, ෆයිල් ගොඩක් අතේ අරගෙන, කඩදාසි ගොඩක් අතේ අරගෙන කොහොම ගියත් කවුරු මුණ ගැහුණත් හොඳ හිතින් කතා කරලා තමයි යන්නේ. ඒ තැනැත්තිය අද නවසීලන්තේ මා ඉදිරියේ ඉන්නවා. ඇය ප්‍රවීණ මාධ්‍යවේදිනියක්. ප්‍රවීණ කියන වචනේ බොහෝ වෙලාවට අපි වැරදියට පාවිච්චි කරනවා. නමුත් අද මට පාවිච්චි කරන්න බුලම් මේ ප්‍රවීණ කියන වචනය ඉතාමත්ම නිවැරදිව. ඇය ගුවන්විදුලි ශිල්පිනියක්, නාට්‍ය ශිල්පිනියක්, සම්පාදකවරියක්, නිෂ්පාදකවරියක්. ඒකම ගුවන්විදුලියේ එදා හිටපු අපට සහ අපේ යුගයේ බොහෝ දෙනෙකුට ගුරුතුමියක්, ඇදුරුතුමියක්, මවක්, සොහොයුරියක් වූ කාන්තාවක්. ඇය සුමනා ජයතිලක. ඔහොම තමයි එදත් අපිත් එක්ක කතා කරේ.
මනුස්සකම කියන්නේ
මං හිතන්නේ ඒක තමයි මේ සුමනක්කා මම එදා දැක්ක විදිහටම අදත් දකින්නේ. හිතේ තියෙන හදවතේ තියෙන පිරිසිදු මනුස්සකම නිසා. ඒ කියන්නේ කිසි කෙනෙකුට දැගුවනුලි කියන්නේ කැපිලි කොටන තැනක් නේ. මං හිතන්නේ සුමනක්කා කාටවත් ඒ වැඩේ කළා නැහැ. ඒක අපි හොඳාකාරවම දන්න දෙයක්. සමහර සුමනක් කටේ වුණාද දන්නේ. හැබැයි සුමනක් අගෙන් අපි කිසි කෙනෙකුට එහෙම වැරද්දක් සිද්ධ වෙලා නැහැ. කොහොම වුණත් සුමනක්ගේ මම ඉතින් අහන්න කැමති, මට වඩා එහා, මට වඩා අවුරුදු ගානකට එහා ගුවන්විදුලියට පාතැබූ ඔබ, එදා රේඩියෝ සිලෝන් එක කියලා තිබුණේ නේද?
ඔව්, මං ගුවන්විදුලි සංස්ථාව වෙනකොට තමයි මම ස්ථාවර වැඩසටහන් නිෂ්පාදිකාවක් හැටියට සම්බන්ධ
වුණේ. ඊට
කලින් මං හිතනවා මං පාසල් අවදී ඉඳලම, පාසලේ කනිෂ්ඨ ජ්‍යෙෂ්ඨ පන්තිවල ඉඳලම ගුවන්විදුලියත් එක්ක සම්බන්ධයි. මං පාසල් ඉගෙන ගත්තේ කොළඹ මියුසියස් විද්‍යාලයේ, කොළඹ මියුසියස් පුහුණු වීමේ පාඨශාලාවේ. එතන තිබුණ තව අංශයක් මියුසියස් අභ්‍යාස ආයතනය කියලා. ඒ අභ්‍යාස ආයතනයේ හිටියා ඉතාම දක්ෂ, ඉතා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහත්වරු, අබේරත්න මහත්මයා, එතකොට විශේෂයෙන් ඩීෆ් පනාගොඩ මහත්මයා, ඒ වගේම හිටියා කේජී පෙරේර මහත්මයා. කේජී පෙරේර මහත්මයා තමයි පාසල් සේවා වැඩසටහන් වලට ගුවන්විදුලි සංස්ථාවේ පාසල් අංශයට නියමිත සාහිත්‍යමය අංශයේ භාරව වැඩසටහන් ඉදිරිපත් කළේ. ඒ ඉදිරිපත් කිරීමේදී මාව එක්කගෙන යනවා ඒ වැඩසටහන් වල කවි ගායනයටත්, ඒ කතන කොටස් නිවැරදිව උච්චාරණය කිරීමටත්, ඒවා ආදර්ශ පාඨ හැටියට ඉදිරිපත් කරන්න තිබෙන අවස්ථාවල. විශේෂයෙන් මෙහිදී මා විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ, පාසල් සේවා වැඩසටහන් නිසා බොහොම පරිස්සමින් තමයි ඒ වචන පිළිබඳව නවත්වන තැන් කොමා වැටෙන තැන් මේවා බොහොම පරිස්සමින් ඉගෙන ගත්තේ. මම හිතනවා ඒ ලැබුණ පන්නරය මට ඉතාම වටිනවා මගේ ඉදිරි ගුවන් විදුලි ජීවිතයට.
ඕ දැන් අපි අපිට ආරම්භයක් තියෙනට ඕනේ. ඒ කියන්නේ හැම කෙනෙකුටම ගුවන් දැන් නම් ඉතින් අපිට ප්‍රශ්නයක් නෑ. දැන් නම් මේ iPhone එකක් smartphone එකක් තියෙන ඕන කෙනෙකුට මාධ්‍යවේදියෙක් මාධ්‍යවේදිනියක් කැමරා ශිල්පියෙක් වෙන්නට පුළුවන්. නමුත් එදා තත්ත්වය මීට වඩා හුඟක් වෙනස්. ගුවන් විදුලියට පා තබන්නට බෑ සුදුසුකමක් නැතුව. එතකොට සුමනක්කට මොකද්ද මේ පාසලේදී ලැබුණු මේ විනය මේ ගුවන් විදුලියට එන්නට පෙර ගමන වශයෙන් මොකද්ද පාසලේ ලැබුණේ?
පාසලේදී තත් වශයෙන්ම මම පාසලේ ශිෂ්‍ය නායිකාවක් හැටියට වැඩ කෙරුවේ. හැම අංශයකින්ම මට කටයුතු කරන්න සිද්ධ වුණා. එහි සාහිත්‍ය සංගම්වලත් මම තමයි බොහොම ක්‍රියාකාරීව කටයුතු කරේ. මෙහිදී මට සිද්ධ වුණා නිෂ්පාදිකාවක් හැටියට සමහර නාට්‍ය කොටස් ලියලා ඉදිරිපත් කරන්න
පාසලේදී.
එහිදීත් මට ඇත්තටම බොහොම සතුටුයි කියන්න මේ මමව නිෂ්පාදනය කළ ළමයි දම් එකතු කරගෙන සමහර ඒකේ චරිතත් මම රඟපෑවා. මේ විදිහට ගත්තා. ඒ වගේම පාසලෙන් ඉදිරිපත් කළා මුතුවැල කියලා නාට්‍යයක්. ඒක මුදල් එහෙම අය කරලා දෙමව්පියෝ කැඳවල බොහොම ඉහළින් කරපු. එහිදී ඒ නාට්‍යයේදී වසන්ත කුමාර කියන මහත්මයා නැටුම් සෞන්දර්ය ආයතනයේ හිටිය අධ්‍යක්ෂ එතුමා තමයි නැටුම් ඉගැන්වේ. මමත් විමලදේව අමරදේව මහත්මයා ගේ බිරිඳ විමල අමරදේව විමලයි අපි දෙන්නම එකට තමයි ඒ පාසලේදී නැටුම් වලට ඉදිරිපත් කරේ. ඒ නැටුම් අංශ තුනක් තිබුණා. ඒ අංශ තුනටම මාව සම්බන්ධ
වෙනවා. මේක තමයි අත්තිවාරම.
ඔව් එතෙන්දී තමයි
සයිමත් අත්තිවාරම.
සයිමත් අත්තිවාරම.
ඒ අපි දැන් සයිමත් අත්තිවාරමක් වැටුණොත් ඉදිවෙනකොට නැගිල්ල
ශක්තිමත්.
ඒක තමයි සුමනක්කාගේ ජීවිතයේ අපි ලැබූ පන්නරයත් සුමනක්කා ලැබූ ජයග්‍රහණත් ඒ අක්ටිවාරමෙන් ලැබුණු දේවල්. හොඳයි. ගුවන්විදුලියට මුලින්ම යනකොට කවුද ඒකේ හිටපු සභාපතිවරුන්?
ඒ කාලේ මගේ මතක හැදෙන්නේ මම ශිල්පිනියක් හැටියටයි ගියේ. එතකොට මට ඔය මේ පරිපාලන කට්ටිය මොකක්වත් කවවත් හමු වෙන්නේ නැහැ. නමුත් පාසල් සේවා පිළිබඳව බාර වීතියේ සරච්චන්ද්‍ර කියලා මහත්මේ එතුමාත් එක්කලා තමයි මේ අපි වැඩසටහන කරලා එනවා. ඒ මිසක් බාහිර දේවල් සම්බන්ධ ගන්න මොකුත් නැහැ. නමුත් ඒ ලැබූ පන්නරය ඒ දවස්වල ගැසට් පත්‍රයක පළ වුණා. ගුවන් විදුලි සංස්ථාවට නාට්‍ය ශිල්පීන් බඳව ගන්නවා කියලා. එතකොට ඒ වගේම ඒ එක්කම වගේ පළ වුණා පද්‍ය ගායනාවලට ශිල්පීන් තෝරනවා කියලා. මේ අංශ දෙකටම මම ඉල්ලුම් පත්‍ර දැම්මා. ඉල්ලුම් පත්‍ර දාලා පිට බාහිර කෙනෙක් හැටියටයි ඒවට ඉදිරිපත් වුණේ. ඒ ඉදිරිපත් වෙලා ඒ හැම පරීක්ෂණයකින්ම මට ඇත්ත වශයෙන්ම ලැබුණා පළවෙනි ශ්‍රේණිය පළවෙනි තැන. ඉතින් මට ඒක ලොකු ශක්තියක් වුණා. මාව වැඩසටහන් වලට වැඩි වැඩියෙන්ම කැඳවන්න පුළුවන්කම ලැබුණා. ඔය කොළඹගේ මහත්මයා මෙහි අර ඉන්ද්‍රාණී ඉන්නවා මහත්මයා. ඒ මහත්මියගේ බාප්පා කෙනෙක් දුකෙද වෙනවා. එතුමා හිටියා හුඟක් තැන්වල මිනිෂ මණ්ඩලවල.
DM
කොළඹගේ මහත්මයා. ඉතින් ඒ වගේ උදවියගේ මග පෙන්වීම සෑහෙන්න
කොළඹින් කතා කරමු
කියලා ආරම්භ කරපු කට්ටිය. ඉතින් ඇත්තටම එවැනි නිවැරදි මග පෙන්වීම මිසක් දේශපාලනික වශයෙන් ඇවිල්ලා ඉහලින් ඇවිල්ලා මේ තනතුරට දැම්මයි කියලා බිව දැම්මේ නැහැ. මම සහන නිවේදිකාවක් හැටියට තේරුණාට පස්සේ දැන් අර ශිල්පී ගස් ලයිස්තු වලින් ඉහළම ශිල්පීන් පළවෙනි ශ්‍රේණිය ශිල්පීන් හැටියට සමත් වුණා වගේම සහන නිවේදිකාවක් හැටියටත් මම ඉල්ලුම් පත්‍ර දාලා තමයි කිසිම දේශපාලන පක්ෂයකවත් කෙනෙකුගේවත් ආධාර උපකාර නැතිව මම ඉදිරිපත් වුණේ. එතකොට ඒ වෙනකොට 1964-5 වගේ තමයි ඒ සහන නිවේදක තැනට ආවේ. නමුත් ඊට 63 දෙසැම්බර් මාසේ 14 වෙනිදා මට අවස්ථාව ලැබුණා. ඒ වෙනකොට ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සුදේශීය සේවය කියලා සේවා දෙකක් තිබුණා. වෙළඳ සේවයට තිබුණේ නැහැ ළමා වැඩසටහනක්. ඒ නොතිබුණ නිසාම මට අවස්ථාව ලැබුණා. එහි ඒ කාලේ හිටිය අධ්‍යක්ෂතුමා තමයි ලිබියාර් විජේමාන මහත්මයා. එතුමාගේ මම කිව්වේ මම කැමති කාන්තා වැඩසටහනක් කරන්න කියලා.
බාධා කරනවා අක කාන්තා වැඩසටහන කරානේ
කළා කළා ඊට පස්සේ කාලෙදී. ඔව්. නමුත් මට අර වෙළඳ සේවයේදී එහෙම බලාපොරොත්තුවකින් හිතාගෙන හිටියේ. නමුත් එතුමා කිව්වා අපට අවශ්‍ය ළමා වැඩසටහනක්. හැබැයි ඒ ළමා වැඩසටහන අද ස්වදේශීය සේවය කරන වැඩසටහන වඩා වෙනස්ම මඟකට යා යුතුයි කියලා කිව්වා. ඉතින් මම ටිකක් කල්පනා කරලා මට සම්පාදක හැටියට දුන්නේ K.A.W. පෙරේරා මහත්මයා චිත්‍රපට අධ්‍යක්ෂ. එතුමාත් එක්කලා සාකච්ඡා කරලා කරන්න කියලා කිව්වා. ඉතින් මං සුමාන දෙකක් කල් ඉල්ල ගත්තා. ඊට පස්සේ මම ඒකට ඉස්සෙල්ලම සාකච්ඡා කළා අපි නමක් මොකද දාන්නේ කියලා. නම් කතා කරනකොට K.W. පෙරේරා මහත්මයා තමයි හඳ මාමා කියලා දාමු කිව්වේ. ඉතින් මම කිව්වා ඉතාම හොඳයි, ළමින්ගේ ආදරණීය වස්තුවක් නොපෙන්නේ අහසි පහේ නහඳ, අපි හඳ වගේ දරුවන්ට ආලෝකය දෙමු කියලා හඳ මාමා. එතකොට හඳ මාමා කියලා නම දාමු කියපු නිසා මම වැඩසටහන සැලසුම් කරද්දී හිතුවා හඳ මාමා නම දානවා නම් ඒකේ ආමන්ත්‍රණ ශෛලියෙත් කතා කරනකොට නැන්ද මාමා ඉතාම සුදුසුයි කියලා. ඒ අනුව තමයි නැන්ද මාමා විදියට කතා කළේ. දරුවන්ට පොඩිත්තනේ කියලා කතා කළා. එතකොට මේ දරුවන්ට ඒ විදියට නංගි මල්ලි නෙමෙයි අපි කිව්වේ, දුවේ පුතේ කියලා. මේ ආමන්ත්‍රණ ස්වභාවයත් එක්ක ලොකු වෙනසක් කරා. මෙහි මම මේ සංගරාවක ස්වරූපයට තමයි වැඩසටහන සැලසුම් කරේ. එයින් පළවෙනි පිටුව, දෙවෙනි පිටුව, තුන්වෙනි පිටුව කියලා පිටු කීපයක්. පළවෙනි පිටුව තමයි චිත්‍ර පිටුව. මේ තව එකක් කියන්නුනේ ඉතින් මේ හඳ මාමා කියන නම දැම්මහම ඒකට තේමාවක් ඕනේ කිව්වා. තේමාවට මම කවියක් ලිව්වා. අද ප්‍රචාරය වෙන්නේ හඳ මාමට සවන් දෙන්න.
සවන් දෙන්න.
මිල්ටන් පිල්.
ඒ ගීතය තනුව කාගේද?
තනුව පියලි සෝමපල් මහත්මයා. එයාමයි සංගීතය. ඉතින් පටිගත කරලා ඉදිරිපත් කළා. අද දක්වා ඒකමයි යන්නේ. මේ ඒ හඳ ඇහෙනකොට නැවිත් ඉන්න පොඩිත්ෙක් නැහැ. ඒ තරමට සමීප වුණා දරුවන්ගේ අතරට. මං හිතනවා ඊට පස්සේ චිත්‍ර පිටුව, ප්‍රශ්න පිටුව, වාක්‍ය පිටුව කියලා පිටු තුනක්. චිත්‍ර පිටුවේදී නොයෙකුත් කතන්දර, බණ කතා, වීර කතා, ඉතිහාස කතා, විදේශීය කතා, ඔය ඊසොප්ගේ උපමා කතාන්දරයේගේ මහදන් ඔය වගේ ගුණ අපේ දරුවන්ට සමීප කතන්දර වලින් පෝෂණය කළා. එතකොට ඒකයි ඊළඟට වාක්‍ය ප්‍රශ්න පිටුව ළමින්ගේ සාමාන්‍ය දැනීම දියුණු කරන්න. ඊළඟට වාක්‍ය පිටුව. එයින් මං අදහස් කරේ දරුවෝ තුළ නිකං රචනයක් ලියලා කවියක් ලියලා එවනවට වඩා නිර්මාණාත්මක දෙයක් ලියන්න දරුවෝ පොළඹවන්න තමයි වාක්‍ය පිටුව ඉදිරිපත් කරේ. චිත්‍ර පිටුවේදී මට ඕනිකම තිබුණා අපි මේ කියන දේවල් දරුවන්ට ඇහෙනවද, මේගොල්ලෝ හිතට ගන්නවද, මෙහි ප්‍රතිචාරය මොකද්ද. මෙන්න මේ නිසා තමයි මම හිතුවේ දරුවන්ට චිත්‍ර පිටුවට අහගෙන ඉඳලා කතන්දරේ කැමැතිම තැනක් ඉරි කෑලි ටිකක් කඩ ගහලා මේ කතන්දරේ මෙතනයි කියලා ලියලා එවන්න කියලා. එතකොට මුල්පරට විද්‍යුත් මාධ්‍යයට චිත්‍රය ආදේශ කරගත්තේ හඳ මාමා තුලින්.
ඉතාම රසීරු කාර්යයක්. පෙන්නන්න විදිහක්
නැහැ.
රූප මාධ්‍ය නම් කැමරා ඉස්සරහට මේක හරවලා
පෙන්නන්න පුළුවන්.
නළු මාධ්‍ය පෙන්නන්න බෑ.
ඒ අඩුවට තමයි ළමයින්ට චිත්‍රය ඇඳලා එවන්නේ කිව්වේ. එතකොට චිත්‍රය ඇඳලා ආවම සමහර ළමයි ගහක්කොල ළමින් සමහර විට ඉරි කෑලි ගහලා ඇස් දෙකයි කටයි නායයි ඉරකුයි දාලා කපර මේ අපි නටමු ගයමු කියලා පොත් පොත්වල තියෙන පින්තූරු ওই විදිහට ඇඳලා එවනවා. නමුත් ඒ ළමින්ගේ හැකියාව ඕනෙකම මම බොහොම අගය කරමින් කතා කළා. ඊළඟට සතියට වෙනකොට ඊටත් වඩා හොඳට ළමයා චිත්‍රය අඳින්න පෙළඹුණා. මෙන්න මේ විදිහට තමයි දරුවන්ව දිලිමත් කළේ. එයින් සෑහෙන ප්‍රතිඵල තිබුණා. ප්‍රශ්න වලටත් පිළිතුරු විවිධ ඒවා හොයන්න පටන් ගත්ත දරුවෝ. ඊළඟට වාක්‍ය පිටුවේදී මම පුංචි කවියක් නැත්තම් පදයක් දීලා කියනවා මේකට ලියලෙවන්න කියලා. මම සන්තෝෂෙන් කියනවා මේ සඳහා ලියු දරුවෝ අද වෙනකොට පරිපාලන සේවෙත් ඉහළ තැනකට ගිහින් ඉන්නවා. ඒ වගේම ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා. මේ කවි ඒ නිර්මාණ ලියලා එවුව දරුවෙක් හිටියා දෙමව්පියෝ දෙන්නම පාසල් ගුරුවරු කිරියල්ල පැත්තේ රත්නපුර පැත්තේ ශිරාණි කියලා. එයා ලියලවල තිබුණා මේ මම සමනල්ලු කියන මාතෘකාව දීලා කිව්වා සමනලිය ගැන කැමති දෙයක් ලියන්න. සමනලියට පාට පාට තියෙනවා, දේ දුන්නේ පාට තියෙනවා, ඕන එකක් ලියලවන්න. මේ ළමයා ලියුවා ලස්සන අපූරු කවියක්. හරිම නිර්මාණාත්මකයි. ඒ කවිය නිතර කවි උත්තර ලියන එක්කනේ. හැබැයි හැමදාම තෑගි හම්බෙන්නේ නැහැ කියලාත් කියනවා. තෑගි නැහැ කියලා නොලිය හිටියෙත් නැහැ. හැමදාම ලිව්වා. පස්සේ මෙයා ලියලා එවනවා. මට අදත් මතකයි ඒ කවිය. මොකද ඉතාම දරුවෙක් අවුරුදු 7ක් 8ක් විතර ඇති. එයාට මේ ලියන්න මෙච්චර දෙයක් හිතන්න පුළුවන් වුණාද මේ දරුවට කියලා මට හරි අගෙයි. පිපිද පොත් පාඩම් කරන්නට එපා ළමයිනි අලසවන්නට කියා සමනල් රෑන උදයෙම ගියා රස මල් පැණි සොයන්නට. මං හිතන්නේ ළමයා දැන් අහදමා මට අවුරුදු 57ක් ඒ දරුවට අවුරුදු 7ක් විතර ඇති අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා එවපු කවියක්.
ඒ කවිය අක්කට තාම මතක
තියෙනවා. මොකද හොඳ දෙයක් කාගේ හරි අගය කරන්නට උනේ. ඒ අගය කිරීම ඒ දරුවන් තුල තමන්ගේ ශක්තිය තමටත් යමක් කරන්න පුළුවන් කියන ආත්ම විශ්වාසය ගොඩනැගෙනවා. මම හිතනවා දරුවෙකුට දෙන්න පුළුවන් ලොකුම දායාදය තමයි ආදරයත් එක්ක දෙන ආත්ම ශක්තිය.
තවමත් හඳමාම උවලුදුලියේ ප්‍රචාරය වෙනවා.
ඇත්ත වශයෙන්ම දහසක් කම් කටුළු මැද උවත් මම ස්තුතිවන්ත වෙනවා සමහර සේවාදායක මහත්ම ආයතන මට හඳමාම වෙනුවෙන් ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ නිසා මට තාමත් හඳමාම කරන්න පුළුවන්. දැන් 57 වෙනි අවුරුද්ද. මේ 19 එන්නේ 58ට.
වාර්තාවක්
තිබුව එකම වැඩසටහන එක්කෙනෙක් ආරම්භ කරලා නොකඩවා අද දිනතුරු කරන.
දැන් සුමනා ජයතිලක නැන්දා මට මතකයි ලැම්බර්ට් පෙම්මා වඩු
මාමා.
මේ මාමයි නන්දට කලින් කොහොමද සම්බන්ධ
වෙන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම මේක මම කියන්නට ඕනේ. දැන් ලැම්බර්ට් පෙම්මා වඩු අවුරුදු 35ක් වගේ කාලයක් තිස්සේ ඉන්නවා. ඊට කලින් ඌ පටන් ගත්ත කාලේ ඉඳලා 63 ඉන්නේ පටන් ගත්තේ. එතකොට ඒ කාලේ හඳමාම පටන් ගන්න සම්පාදක KW පෙර මහත්මයා ඒ කාලේ හිටියා ගුණතුංග කේලියනගේ ආනිසෙන මිල්ල විතනච්චි දීප්ති උඩුකල KS වික්‍රමරත්න මේගොල්ලෝ හඳමාමට වරින් වර කතා කරපු අය. ලැම්බර්ට් තමයි දීර්ඝ කාලීන වශයෙන් එක දිගට කටයුතු කරේ. නමුත් ලැම්බර්ට් අසනීප තත්ත්වයට වැටුණ පහුගිය කාලේ නමුත් වරින් වර එයාව නැවත ගෙන්න ගන්නවා. දැන් මේ ජූඩ් ඩයිවනොත් කාලයක් සම්බන්ධ වෙලා හිටියා. එයත් දැන් ස්ත්‍රාමිකයි. දැන් සුජීව මානගේ කියලා ළමෙක් තමයි මාමට කතා කරන්නේ. අද වෙනතුරු ඒ වැඩසටහන කරගෙන යනවා. මම මේ නිවාඩුව ගත කරන්න ආවේ සියලුම කොටස් පටිගත කරලා තියලා මේවා සම්පාදනය කරන්න එඩිට් කරන්න සංස්කරණය කරන්න කියලා බාර දීලායි ආවේ.
ඔව් දැන් ඒ කාලේ මම මේ කතා කරන්නේ ඒ පටන් ගත්ත කාලේ.
ඔව්
කියන්නේ සජීවි.
ඔව්
මේක නවත්ත ගන්න බෑ.
ඔව්
වචින් කටින් වචනයක් පිට වුණොත් හුලේ ගියාම තමයි. ඊළඟට දැන් ওই වගේ කාලවලදීත් ඊට පස්සේ අපිට ආවේ ටේප් යුගයෙන් පස්සේ ආවා ඩිජිටල් තාක්ෂණය. අද හැම චිත්‍රාගාර හැම මැදිරියකම තියෙන්නේ මේ පරිගණක තාක්ෂණය. දැන් ඒ සජීවී යුගයේද අක්කට ලේසි මේ ඩිජිටල් තාක්ෂණයද ලේසි?
ඇත්තටම සජීවී වැඩසටහන කරනවා නම් ඒක හරිම මේ ස්ථාවරයි. ලොකු විශ්වාසයකින් කරගෙන යන්න ඕනේ. නමුත් එක්කෙනෙක් විතරක් නෙමෙයි මෙතන. කීප දෙනෙක්ව සම්බන්ධ වෙන නිසා පටිගත කළ යුතු වෙනවා. මොකද මාම කෙනෙක් ඉන්නවා, ළමයි එනවා, ළමින්ගේ මේ එවනේවා කියවන්න වෙනවා, අඩුපාඩු වෙනවා. ඉතින් සජීවීව ඒක කරන එක ඒ තරම් පහසු නෑ දරුවන්ගෙත් සහභාගීත්වයේ තියෙන නිසා. ඒ නිසා ඒවා කොටස් කලින් කරලා සූදානම් වෙලා ඒවැයි ළමයි කියවන සමහර ළමයි කතා කරන්නේ නැහැ, සමහර ළමයි කතා කරනවා. ඒගොල්ලොන් ඒ තත්වයට උඩට අරගෙන ඒගොල්ලන්ගේ සබකෝලිය දුර වෙන විදිහට ආදරෙන් කතා කරලා ඒ තත්වය ගන්න ඕනේ. ඒ නිසා සම්පූර්ණ සංස්කරණය කළ යුතු වෙනවා, පටිගත කළ යුතු වෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ පටිගත කරලා කරන ක්‍රමය තමයි තාමත් අපිට හුරු වෙලා තියෙන්නේ. ඒක ස්ථාවරයි, ස්ථිරව තියෙනවා කියන විශ්වාසය තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ඒක කරගෙන යන්න පුළුවන් උනේ. නමුත් මට හිතෙනවා අද තාක්ෂණයට වඩා එදා යමක් කරනකොට තිබිච්ච විශ්වාසය ස්ථාවර බව මැකුණයි කියන්නවත් දන්නේ නැහැ. කම්පියුටර් එකේ මිස් වුණා කියන්නවත් නැහැ. අර පටියේ
තියෙනවා. දැන් එදා යුගයේ ඉඳලා මෙදා යුගයට එනකොට දැන් සුමනක්කා මම දන්නවා නාට්‍ය ශිල්පිනියක්.
ඔව්.
ඒ කියන්නේ නාට්‍යවලට යොමු වුණේ ගුවන්විදුලට එන්න කලින්ද? ඉතින් මම ජනප්‍රිය නාට්‍යවල ළඟපෑවනේ.
ඔව්, වැත්ත වශයෙන්ම. ඔය දිය නිල්ලේ රාළෝ ඒ මුවන් පැලස කරන කාලේ තමයි ඒ මුවන් පැලසට සම්බන්ධ නූනට මම ඒ කාලේ මුදලි නායක ලිව්වා. එතකොට සයිරස් ඩබ්ලිව් සුරේන්ද්‍ර ලිව්වා. දිය නිල්ලේ රාළ වෙලේ ගෙදර මේ වගේ නාට්‍ය ගණනාවක් මේ වේ රඟපෑවා නාට්‍යවල. ඒ ගොඩනිදිලි නාට්‍ය ඒ වගේම මට මේ අමතක කරන්නට බෑ මගේ ජයතිලක මහත්මයා එතුමාගේ මඟ පෙන්වීම උදව්ව නිසා. කියන්නේ දිරිගැන්වීම නිසා මට වේදිකා නාට්‍යවලටත් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මහාචාර්ය සරච්චන්ද්‍ර, මේ ගුණසේන විතාන, පී වැලිකල, මේ වගේ අයගේ ගලප්පති මහත්ය, ගුණසේන ගලප්පති, මේ ඒවැයේදී දැන් මන මේ අත්වැල් ගායනා වගේ දේවල්, ඒ වගේම නාට්‍ය චරිත පවාවති වගේ නාට්‍යවල චරිත රඟපාන්නට මේ හස්තිකාන්ත මන්ත්‍රී මේ වගේ වෙරසටහන් ගණනාවක් නාට්‍ය ගණනාවකුත් කළා. රත්නාවලී මැටිකරත්තේ වගේ වෙරසටහන් වල ප්‍රථම වරට ඒ සංස්කෘතික සංස්කෘතික නාට්‍ය මුල් වරට පැලිකල මහත්මයා තමයි වේදිකාවට ගෙනාවේ සිංහල වේදිකාවට නාට්‍යයට. ඒකේ දෙකේම රත්නාවලි මැටිකරත්තේ දෙකේමත් මට ආස්ථාව
ලැබුණා. දැන් එතකොට දැන් ගුවන්විදුලියෙන් විශ්‍රාම ගන්නකොට සංස්ථාවෙන් විශ්‍රාම ගන්නකොට අක්කගේ තනතුරේ තිබුණ මොකද්ද?
මම සිංහල සේවා ලමහා කාන්තා අතිරේක අධ්‍යක්ෂ හැටියට තමයි මම වැඩ මේ විශ්‍රාම ගියේ. ඊට කලින් මම ඇත්ත වශයෙන්ම සහන නිවේදිකාවක් හැටියට ඇතුළු වුණාට පස්සේ නිෂ්පාදක හැටියට ඉල්ලුම් පත්‍ර කතා කරනකොට ඉදිරිපත් වෙලා ඒවැදීත් ඊළඟට නිෂ්පාදකට පස්සේ මම පාලක හැටියට පත් වුණා. ඊළඟට සංවිධායක හැටියට පත් වුණා. ඊළඟට ඉත්සෙල්ල සංවිධායක හැටියට පත් වුණා. ඊළඟට පාලක හැටියට පත් වුණා. ඊළඟට තමයි අධ්‍යක්ෂ හැටියට. මට සතුටුයි කියන්න මේ ඒමන් කාර්ය කරන මහත්මයාගේ කාලෙදී තමයි රුහුණු සේවය ආරම්භ කළේ ශාඛාව. එතකොට ඒකේ මහනුවර සේවයේ දෙකේම පාලක හැටියට වැඩ කිරීමේ ආරම්භ කරන්නට මට අවස්ථාව
ලැබුණා.
මහනුවර
මහනුවර මාතර එහෙමගේ දේශපාලන පරිගැණීම් වලින්
නෙමෙයිනේ.
මම දන්නවා කවදාවත් අක්කට දේශපාලන පරිගැණීමක් විඳලවත් නැහැ, ලැබුණෙත් නැහැ, ලැබෙන්නෙත්
නැහැ.
මොකද දේශපාලනේ ගියේ නැති නිසා. නමුත් ගුවන්විදුලිය කියලා කියන්නේ දේශපාලනේ එහාට මෙහාට එහාට මෙහාට ඉත්තු මාරු කරන තැනක්. නමුත් ඔබ ස්ථාවරව ඔබේ ප්‍රතිපත්තිය ගරු කරගෙන ඔබ ඉදිරියට ගිහිල්ලා ඒ ස්ථාවර වේ තැන හිටියා. ඒ නිසා මුල පටන් ගත්ත තැන ඉඳලා අස්සෙන්න විශ්‍රාමය අනුකරණය යන්න තුලන් ඉහළම තැනට ගියා. දැන් සුමනක් හිටපු කාලේ මට මතක HM ගුණසේකර
මහත්තයා,
සරත් විමලීර මහත්තයා, චිත්‍රානන්ද අබේසේකර මහත්තයා, දැන් මේ අයත් සමග එකට වැඩ කරන්න ලැබුණද?
කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේසේකර, සරත් විමලීර ඔය මහත්තුරු වගේම ප්‍රභා රණතුංග, නන්දජාමාන, නෝනලත් ඒ කට්ටියම බොහොම වැඩි මල්ලපට ඉහළ. ඉතින් ඒගොල්ලෝ නිලධාරීන් හැටියට තමයි කටයුතු කරේ, වැඩසටහනුත් කරා ලමාංශේ. ඉතින් ඒව මම අහගත්තා, ඒවෙන් යම්කිසි උපදෙස් ගත්තා. නමුත් ඊට වඩා වෙනස් විදිහට තමයි ළමයින්ගේ ප්‍රතිචාර ලබා ගන්නට මගේ වැඩසටහන් වලින් උත්සාහ කළේ. ඉතින් පස්සේ මම තවත් වෙනත් විවිධ වැඩසටහන් වලට සම්බන්ධ වුණා.
දැන් මේ අපේ නාසිලන්තයේ තියෙනවා ගුවන්විදුලි ප්‍රචාරක වැඩසටහන් කීපයක්, විශේෂයෙන් ජන්මභූමි, එක්කම සීසර ලංකා, තවයි වගේ රණදෙරණ, මේ වගේ විශාල වශයෙන් තියෙන අපේ වැඩසටහන්. දැන් මේ වැඩසටහන් වලට දරුවන්ව සම්බන්ධ කරගන්න ඉතාමත් මාසීරුයි. ඒ කියන්නේ දරුවෝ දැන් මෙහි තියෙන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ, දැන් ඔබ දන්නවා කීප වතාවක් ඇවිල්ලා ගිය නිසා මේ දරුවන් සිංහල කතා කරන්න යන්නේ නැහැ. සිංහල පන්තියට ගියත් සිංහල පන්තියේ සිංහලෙන් කතා කරලා ඉල්ලෙන්න බහපු ගමන් කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. දැන් මේකට කමක් නැහැ, මේක විය යුතුයි, මොකද මේ රටේ කතා කරන්න ඕනේ විදිහට. නමුත් බහු කාලයකදී අම්මලා දුක් වෙනවා අනේ අපේ දරුවන්ට සිංහල බෑ කියලා. දැන් මේ වැඩසටහන් වලින් අපිට පුළුවනි මේ දරුවන්ව ගන්න. මේකට මොකක්ද අක්කගෙන යෝජනාව?
මම උදාහරණයක් කියන්නම් ඉස්සෙල්ලා. ප්‍රංශය, පැරිසිය. එහෙදි මම මීට අවුරුදු 5කට විතර කලින් පැරිසියෙන් මට ආරාධනයක් ලැබුණා. ඒ වගේම මෙල්බන් වලින් ආරාධනයක් ලැබුණා. ඒවේ සිංහල සංගම් තියෙනවා. දහම් පාසල් තියෙනවා. මේ පාසල් වලට දහම් පාසල් වලට යන ළමයින්ව විශේෂයෙන් අපේ ස්වාමීන් වහන්සේලා එහෙම මුල් වෙලා මේ ළමින්ට සිංහල උගන්වනවා. සුභාෂිතේ ලෝයර සංග්‍රහවේ වදන් කයිපතේ ඔය කවි ඒව එහෙම කියන්න මේ ළමයි දන්නවා. එතකොට මන්ට ආරාධනා කළාම මම වැඩසටහන මගේ ඉදිරිපත් කරලා ඒ ළමින්ව සම්බන්ධ කරගත්තා. ඒ ළමව හදවම වැඩසටහන් කරන්න. එතකොට මම අත වශයෙන් මේවා ගිහිල්ලා ගුවන් විදුලියේ ප්‍රචාරයත් කළා මේ ලංකාවේදී ඒ රටවල් දෙකේම. අත වශයෙන්ම ඒ ළමයින්ට ඒ හුරුව තියෙනවා. චුට්ටි පුංචි මේ එකක් තියෙනවා. නමුත් ඒ ළමයින්ට හේතුව බොහෝ විට මේ ගෙදර භාවිතයේ
තියෙනවා.
පාසලේ දහම් පාසලේ භාවිතයේ තියෙනවා. නමුත් මම සතුටේ මේ ප්‍රියානන්ද කියන්න මෙහිදි මට හමු වුණා හඳමාමට ආව දෙපලක් මේ ওই ඉන්ද්‍රානිත් ඇවිත් තියෙනවා. එතකොට රංගා
චංගා
කොඩිපිලියර එයා හරි අපේ ගෙදර මේ පුංචි සාදයක් තිබුණා. මම බලන්න කට්ටිය මේක තුනා ඒ විලාවේදී ඇය ගීතයක් ගායනා කළා. ගායනා කළා මග ළඟට ඇවිල්ලා ආචාර කරලා නැන්දා මම හඳමාමට ඇවිත් තියෙනවා කිව්වා. මම එතුමියගේ කොටසක් ගත්තා. අතවසින්ම ඉවිලි ඇය කිව්වා මගේ පුතාටත් හොඳට සින්දු කියන්න පුළුවන්. ඉතින් අම්මා කෙනෙක් එහෙම අගේ කරලා කතා කරනකොට ඒ දරුවව ඉදිරිපත් කරන එක වැඩිහිටියෙක් හැටියට හඳමාම කරන කෙනෙක් හැටියට මගේ යුතුකම මං කොහේව අපි දවසක කරමු කියලා. ඉතින් මං ඒ දරුව මුණ ගැහිලා ඉදිරියට එක්කගෙන ආවා. ඒ දරුව හරි අපූර්වට හඳමාමට ගීතයක් ගායනා කළා. මා බාල කාලේ කියන
වචනය.
එතකොට මෙහිදී කොහොමද මේ ළමයා දැන් ඒ ළමයා මං හිතන්නේ 13 මේ වයසට එනකොටත් කොහොමද මේ තරම් අපූර්වට මේ සිංහල භාෂාවට හුරු වුණේ කියලා මං දෙමාපියන්ගෙන් ඇහුවා. ගෙදර කතා කරන්නේ සිංහලෙන්. ඉතින් මං ඉතාම ආදරෙන් අපේ ශ්‍රී ලාංකික දෙමාපියන්ට විශේෂයෙන් සිංහල භාෂාව කතා කරන දෙමාපියන්ට ආදරෙන් ඉතාම මේ උවමනාවෙන් ඉල්ලා සිටිනවා. තමාගේ මේ බාහිර මේ පරිසරය අනුව මේ වාතාවරණය අනුව ඉගෙන ගත යුතු අධ්‍යාපන රටාව අනුව ඉංග්‍රීසි භාෂාවේ ඉගෙන ගත යුතු භාෂාවල් ඉගෙන ගන්න අතරේ තමාගේ ගෙදරදී දරුවෝ සමග සිංහලින් තමුගේ භාෂාවෙන් කතා කරන්න අපේ කතන්දර ජනකතා අතීත කතා බණකතා කියලා දෙන්න. ඒවා තුළ ඉතාම හරවත් අර්ථවත් දේවල් තියෙනවා. ඒවා මතක් කරන්න කියලා මම ආදරෙන් මතක් කරන්න කැමතියි.
ඒ කියන්නේ මේ රටේ වුණත් මේ තියෙන ගුවන්විදුලි සේවාවන් වලින් අපිට පුළුවනි දරුවන්ව ගන්නනේ.
ඇත්ත වශයෙන්ම
ওই විදිහට අපිට කරන්න පුළුවන් නම් අපිට දරුවන්ව ගන්න
පුළුවන්. ඒවට සහභාගී කරව ගන්න. ඔව් මම එහෙ කරනවා. දැන් ළමින්ම ඈත දුෂ්කර පළාත්වල දරුවන්ගේ පාසල් වලට කතා කරලා ළමයි 4-5 දිනක් ලෑස්ති කරන්න කියලා මම ගිහින් කරනවා. උරුම රකිමු දයසු රකිමු කියලා වැඩසටහන් මාලාවක්. ඒකෙදි කරන්නේ අපි අවශ්‍ය තැන් වලට ගිහිල්ලා ඓතිහාසික තැන් වලට ගිහිල්ලා ඒ පිළිබඳව දන්න විශේෂ විද්වතුන් එක්කගෙන ඒකුළු ලව්වා ළමින්ට කියා දෙනවා මේකේ තත්ත්වය. ඒ වෙයි ප්‍රශ්න අහනවා. ඒව තමයි වැඩසටහනක් හැටියට සැලසුම් කළා හදලා දාන්නේ.
දැන් ඔබතුමේ ඇවිල්ලා කොච්චර කාලද මේ රටට මේ අවස්ථාවේ?
මේ අවස්ථාවේදී මාස 2යි. මාස කියන්නේ නොවැම්බර් 23 වෙනිදා මම ආවේ. දැන් මේන ජනවාරි 27 මම ආපහු ලංකාව වල යන්න ඕනේ.
මම හිතන්නේ දැන් අපිට මට ඔබ හම්බුන්නේ සෑහෙන පරක්කු වෙලා.
ඔව් අන්තිම
මොහොතේම නොවුණා නම් අපි හදමා වෙනසරණක් මෙහෙත් කරනවා.
ඇත්ත වශයෙන්ම අපි කරමු ඉදිරියේදී.
ඔව් ඊළඟ වතාවේ තමයි ඉතින් කරන්න වෙන්නේ.
ඔව් සූදානම් කරන්න දරුවන් අද ඉඳලා පුහුණු කරන්න සිංහල ගීත ගයන්න පුළුවන් විදියට හදන්න. එතකොට ඉතාම ආදරෙන් මම ඇවිල්ලා ඒක කරලා දෙන්න.
දැන් මෙහෙ අපි කවුරු හරි වැඩසටහනක් කළොත්
ඔව්
අපි ඌවත් ලංකාවට පුරාන්ත ප්‍රචාරය කරන්න.
ඔව්.
ඒක හොයලා බලලා. ඒ කියන්නේ එන හැම එකක්ම නෙමෙයි.
ඔව්. මෙහෙමයි. ඌවයි කියන්නේ අපේ සම්බන්ධතාවය තියෙන්න ඕනේ නිකම්ම දාන්න බෑ.
ඔව්.
නැතුව මම හා කියලා ගිහිල්ලා දාන්නම් කියලා ඌවට හරියන්නේ නැහැ. අපිට ගැළපෙන්න ඕනේ. අපිට අපේ වැඩසටහනට ආදේශ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙන්න ඕනේ. එහෙමනම් මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
හොඳයි. මෙහෙ අපි මෙහෙ කෙනෙක් ලව්වා. මෙහෙ ඉන්නවා ඉදිරිපත් කරන අය බොහෝ අය ඉන්නවා. එහෙම කෙනෙක් ලවා අපි අපි ආදර්ශ වල සටහන් කීපයක් එව්වොත් අපිට ඒ විදිහට සම්බන්ධීකරණයක් කරගන්න පුළුවන් වේවිනේ.
මම හොයලා බලලා ඒකට උත්තරයක් දෙන්න. මට මම තාම මම විශ්‍රාමිකයි. මම ඇත්ත වශයෙන්ම එතන සම්බන්ධ විය යුතුයි. එහි ඉඳලා ඒවේ අවසර අරගෙන ඕනේ කරන්න. දැන් එහි ඕනෙම දෙයක් කරන්න සේවාදායකින්
ඕනේ.
ඒ සේවාදායක යටතේ තමයි මේ හැම එකක්ම කෙරෙන්නේ. දැන් තහඳමම කරන්නේ සේවාදායක යටතේ. ඉතින් ඒ තත්ත්වය තියෙද්දී දැන් අපි ඇවිල්ලා වැඩසටහන කරනවා වගේ නෙමෙයි.
ඒක වෙනස්.
ඒක නිසා ඒක මට එකපාරට හා කියන්න අපහසුයි.
හලයි අපි ඉදිරියේදී ඒ කියන්නේ ඊළඟ වතාවේ මොනක්ක මේ නිවාඩුවකට ආවට පස්සේ අපි මොන හරි පිළියමක් කරමු. මොකද ඇත්තටම මට දුක හිතෙනවා මේ මේ ප්‍රමාද වී හමු වීම.
මොකද
මේ හිතුව මාස දෙක තුල මං හිතන්නේ ඔබතුමිය අපි වැඩක් ගත්තේ නැහැ කියලා.
නෑ කවන්නේ දැන් ඉතින් අපි ටිකක් හරි යමක් දැන කියාගත්තනේ. දරුව දෙන්නෙක් සාකච්ඡා ගත්තා. මේ මට මතකයි කියන්න දෙන්නේ කඳමමට ආපු දෙන්නෙක් හමු වුණා.
ආදේශ කරන්න පුළුවන් සමහර විට එක පැත්තකට විතරයි. අනිත් පැත්තට ආදේශ කරන්න බෑ. මොකද සැමියා සාර්ථක වෙනවා. බිරිඳ ගෙදර ඉඳලා සාර්ථක සැමියාට උදව් කරනවා. උදව් කරලා බිරිඳ ගෙදර ඉන්නවා. ඩිසොල්මනි. දැන් මේක අනිත් පැත්තකුත්
තියෙනවා.
අනිත් පැත්ත තියෙනවා කියලා කියන්නේ බිරිඳ සහ සැමියා මේ දෙපළම ලංකාවේ ප්‍රවීණ මාධ්‍යකරුවන් දෙදෙනෙක්. ඔබේ ස්වාමිපුල් ඔබේ ස්වාමියා අපි කවදත් ආදරෙන් ඉඳන් ඉස්කෝලේ පොත් කියවපු කේ ජයතිලක මැතිතුමා ඔබේ ආදරණීය ස්වාමිපුරුෂ. එතකොට මම කියන්නේ ඒ ජයතිලක මහත්තයාට ඒ ගමන යන්න ඔබ සාර්ථක බිරිඳක් වෙලා හිටියා. දැන් ඔබට මේ පැත්තෙන් මේ ගමන එන්නට ජයතිලක මහත්තයා කොහොමද සාර්ථක සැමියෙක් වුණේ?
ඇත්ත වශයෙන්ම මම එතුමා අද අපාතර නැතත් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින්ම මා කැමැතියි කතා කරන්න. එතුමා ජීවතුන් අතර ඉන්න කාලේ එතුමාගේ ක්ෂේත්‍රයේ මගේ ක්ෂේත්‍රයේ නෙමේ ඊට වඩා බොහොම පුළුල් හුඟක් බුද්ධිමත් පොතපත කියවලා ගොඩාක් දේවල් අධ්‍යයනය කරලා තමයි එතුමාගේ ලේඛන කාර්යයේ යෙදුනේ. ඒක ඉතාම සාර්ථකව කළා. රටට ඉතාම වැඩදායි පොත් 80 ගණනක් මේ ලියන්නට එතුමාට පුළුවන් වුණා. ඒ කාර්ය කිරීමේදී මම කිසිම බලපෑමක් කරන්නට ගියේ නැහැ. හේතුව ඒ නිදහස එතුමාට තියෙන්න ඕනේ. සමහර දවස්වලට ගෙදර ඇඳ උඩත් පොද්දි ගැරලා මේස උඩත් පොද්දි ගැරලා ඉඳගන්න මේ ඉස්සරහා සාලෙත් පොද්දි ගැරලා එහෙම තියෙද්දි නම් ඉතින් එහෙම මෙහෙම මම අතපත ගන්නකොට කියන ඕහොමම තියෙන දරින්න එච්චරයි කියන්නේ. එතකොට මම දන්නවා හිරිහැරයක් එයාගේ මේ යන ගමනට මේවා අතපත ගන්න එක එහෙමම තියෙන දරිනවා. ඉතින් ඒ විදිහට සහයෝගය දුන්නා. ඒ වගේම එතුමා ලියලා අවසන් කරලා පොතක් මේස උඩින් ගෙන තියනකන් මුද්‍රණයත් කරලා දන්නේ නැහැ මේ පොතක් ඉවර කරලා කියලා. ඉතින් මං අහනවා මෙච්චර පොතක් ලියලා කිව්වේ නැහනේ. බලන්නකෝ කියන එච්චරයි. ඉතින් ඇත්තටම මං ඇහුවාම ඇයි ඒ කියලා පොත ලියලා පළ කරන්න ඉස්සෙල්ලා මේක බලලා අඩුපාඩු මොනවා හරි කිව්වොත් ඒක ලොකුම විවේචනයක් වෙනවා. ඒක මේක පල් නොකරන්නත් පුළුවන් ඒකින්ද කියන්නේ. ඉතින් කෙසේ වෙතත් මගේ වැඩවලදී එතුමා කවදාවත් මෙහෙම කරන්න එපා කියලා කිව්වේ නැහැ. මාව ගුවන් විදුලියට එක්කන් ගියා, එක්කන් ආවා. එතුමා තමයි මාව එක්කගෙන ගියේ ගිනිචිගේ
දාලා.
ඒ හැමදාමත් කවදාවත් එතුමා වෙලාවක් කිව්වොත් වෙලාවට කරගෙන යන්න දෙන්න ඕනේ. වෙලාවට මම එළියට එන්න ඕනේ. මේ ඒවට නම් ටිකක් තදින් ඉන්නවා. දවසක් මම පරක් වුණා විනාඩි 10ක් විතර. එදා ඉස්සරහට කියලා ගිහින් තිබුණා මම ගෙදර යනවා යට ඉන්න කියන්නේ. එදා ඉඳලා මම පහයි කාලට යන්න තියෙනවා නම් මම පහයි 10ට පහයි පහ වෙනකොට මම ඇවිත් ඉන්නවා. ඒ විදිහටයි කරේ. අනිත් එක දැන් මම කරන වැඩවලදී මේක මෙහෙම කළා නම් හොඳයි. තවත් මං අහගන්නවා මෙතන මේක නිවැරදිද මේ වචනේ, මෙතෙන්ට මේක ආයුතු ලස්සනද, ඒක බලලා කියනවා මේක නම් හොඳයි, නමුත් මේ වචනේත් හොඳයි කියලා පෙන්නනවා.
විශ්වාසයෙන් දාන්න නැත්තම් බල කරන්න
සුදුසු නැත්තම් කරන්න එපා. ඒ විදිහටයි උපදෙස් දුන්නේ. අනිත් එක මම අදත් ඉතාම ඉහලින් ගරු කරනවා. මගේ දරුවෝ 4 දෙනාම ඉතාම ඉහළ ශාස්ත්‍රීය මට්ටමින් උගෙන ගත්ත අය, උපාධිධාරීන්. උසස් සිහල ශ්‍රේණිවල ඒ සියලු දෙනාගේම අධ්‍යාපන කටයුතු විශේෂ අවධානයක් කරලා යොමු කෙරුවේ එතුමා. දරුව ගැහැණු ළමයි දෙන්න මේ විසාකා විද්‍යාලයටත්, පිරිමි දරුව දෙන්න රාජකීය විද්‍යාලයටත් ගියා. ඒ සියලු දෙනාගේම අධ්‍යාපන කටයුතු කෙරෙහි මට වඩා 100% කැපවිලා කටයුතු කළේ එතුමා. බාහිර දේවල් ධර්මයට අවශ්‍යතා, බාහිර අවශ්‍යතා තමයි මගේ මිතුනේ.
දැන් එතුමාගේ ඔය පොත් ආරක්ෂා කරන්න මොකද්ද කරගෙන යන වැඩ? මං ආරම්භ හිම රට ආරංචි වුණා.
ඔව්, ඇත්තටම ඉතාම වටින දෙයක්. එතුමා නැති වුණේ දැන්ට අවුරුදු මේ 7 වෙනි අවුරුද්ද. එතුමා නැති වෙන්න අවුරුදු 6කට විතර කලින් පටන් ගත්තා. එයාගේ මහගේ ගමේ ආ ඉපදිච්චගේ පුස්තකාලයක් කළා ප්‍රසිද්ධ කරලා. එයාගේ ඔක්කොම වටිනා පොත්පත් ගණනාවක්, රුපියල් කෝටි ගණනක වටින පොත් හුඟක් මේ අති මේ දුෂ්කර ලබා ගන්න දුර්ලභ ගණේ පොත් ආශයක් එහි තියෙනවා. ඉතින් බොහොම ආරක්ෂා සහිතව තියලා තියෙනවා. මේ අත වශයෙන්ම ඒකට මේ පවත්වාගෙන යන්නේ මේ එතුමා තමයි. ලංකාවේ ප්‍රකාශන ආයතන දැනට ශ්‍රී ලංකා මේ ලංකාවේ මේ අවුරුද්දපතා පවත්වන ප්‍රකාශන ආයතනයේ පොත් ප්‍රදර්ශනයට ආරම්භ කරන්න මුල්ුණේ එතුමා. ඒ එතුමාට ගරු කිරීමක් හැටියට එම ප්‍රකාශන ආයතනයෙන් මාස්පතා එතුමාගේ පුස්තකාලයට, එතුමා නැති වෙලා අවුරුද්දකමාරක් ගිය තැන ඉඳලම ඒ පුස්තකාලයේ නඩත්තුවට, ඒ වැඩ කරන අයගේ නඩත්තුවට සහභාගීත්වයක් ලබා දරනවා.
ඒ කියන්නේ පුස්තකාලයක් කියන්නේ අපිට කියලා පොතක් අරගෙන යන්න පුළුවන් ද? එහෙම
ඔව්, අත වශයෙන්ම ඔක්කොම පොත් ගෙනියන්න දෙන්නේ නැහැ. වාක් දුෂ්කර, කියන්නේ බොහොම දුර්ලභ ගණයේ පොත් එළියට ගෙනියන්න බෑ. නමුත් එතුණ විමර්ශන කටයුතු කරන්න ඒ අවශ්‍ය පසුබිම පහසුකම් ලබා දීලා තියෙනවා. ඇවිල්ලා බලන්න පුළුවන් වෙනවා. දැනටත් 1500 ගණක් විතර අය ඉන්නවා සමාජිකත්වයේ දරන.
ඔව්, දැන්
ඒ දැන් එයාගේ පොත්පත් දැනට එයා මුද්‍රණය කරලා ඉතුරු කරලා ගිහින් තියෙන පොත්පත් අදත් පාසල් වලට පරිශීලනය කරනවා, උසස් අධ්‍යාපනයේට. එහෙම ඒ සියලුම පොත්පත් මම ඉවර වෙන වෙනෙහි නැවත නැවත මුද්‍රණය කරලා ඒ ප්‍රකාශන ආයතනයේ, ප්‍රදීප පොත් ප්‍රකාශන ආයතනයේ නමින් ඒක තාමත් පවත්වාගෙන යනවා. මම මගේ විශ්‍රාමික කාලය තුළ වැඩිම යොමු වෙන්නේ ඒකට තමයි. එතකොට මුල් කාලේ, දැන් හුඟක් මුල් කාලේදී නවකතාවය චරිත තුනක්, පිතාමහ, පුංචිරාලගේ මරණය, වජ්‍රපබ්බත, ඔය වගේ පොත් ලිව්වා වගේම කෙටි කතා, අතාත්වික කෙටි කතා. පස්සේ කාලේදී ශාස්ත්‍රීය මට්ටමට ගියා. මොකද ශාස්ත්‍රීය මට්ටමේ පොත්පත් වලට දර්ශනවාදය අසබනින් කියලා පොතක් ලිව්වා, බොහොම විමර්ශනශීලී එකක්. ඊළඟට දේශපාලනික වශයෙන් ඔය රාජපක්ෂ වලව්ව, ඊළඟට ඡන්දය, වර්ණීය ඡන්දය සහ මනාපය කියලා, ඊළඟට මේ අද මේ වෙනකොට අපේ සිංහල භාෂාවට වෙලා තියෙන ආන්දායක තත්ත්වය දැකලාද කොහෙද, ලිව්වා සිංහලේ ආරම්භය සහ අවසානය කියලා පොතක්. ඒ ශාස්ත්‍රීය මට්ටමේවා ලියාගෙන එනකොට එයාටම හිතිලා ශෛලිය වෙනස් කරමින් කවි වලට සමාන මේ මේ ලියන්න. එයාම ලිව්වා, මේ කිව්වා මේ කවිවත් සින්දුවත් නෙමෙයි, රචනත් නෙමෙයි, බොහොම හැලි සැහැලි ස්වරූපේ ඒවා. දැන් රසපද හැල් එහෙම කියලා තියෙන්නේ, සංදේශ කාව්‍යවල ඒ වගේ සැහැලි ස්වරූපේ ඒවා, කුදුගොත් රචනා, අත්පසුර, තව එකක් ලිව්වා මේ නිරිබත කියලා තමයි නැති වෙන කාලේ වෙනකොට ලියලා තිබුණේ. ඒ වගේ පොත් ගණනාවකුත් ලිව්වා අන්තිම කාලේදී.
දැන් සාමාන්‍යයෙන් වගේ ප්‍රවීණ ලේඛකයෙක් අවසාන කාලය වෙනකොට එතුමා ලියන පොත් තියනවා සම්පූර්ණ නොකරපු. එහෙම ඒවා තියනවා.
එකක් තිබුණා. ඒ ලියලිය හිටියේ එක සම්පූර්ණ කරන්න බැරි වුණ එක එයාම මාතෘකාවක් දාලා තිබුණා, මතක සිතුවිලි කියලා. මම ඒ මතක සිතුවිලි නමින්ම මට අවසන් කරන්න බැරි වුණා. කාටවත් දුන්නේත් නැහැ ඒක අවසන් කරන්න. මොකද කාටවත් ඒ නිර්මාණය ඉවර කරන්න බෑ. මහාචාර්ය සුරවීර මහත්මයා ලව්වා ප්‍රස්තාවනාවක් ලියලා මතක සිතිවිලි නමින්ම මම මුද්‍රණයෙන් පිට කළා.
ඔව්. දැන් අතකම හඳමාම, අපි ආපහු යනවා හඳමාමට. මේ හඳමාම තාමත් කරගෙන යනවා.
තාම යනවා.
නමුත් දැන් අපි දන්නවා අපිට මාධ්‍යයන්, ලංකාවේ මාධ්‍යයන් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ මාධ්‍යයන් තුල පුංචි දරුවන්ට නොගැලපෙන රියැලිටි තරංග පවත්වනවා. මම ඒක කෙලින්ම කියනවා. පුදේ ඒගොල්ලන්ට ගැලපෙන්නේ නැහැ. දැන් මේ තත්ත්වයක් එක්ක හදවාම කොහොමද තරග වැදුනේ?
කියන්න කනගාටුයි. එදා තිබුණ තත්ත්වය නෙමෙයි අද ගුවන් විදුලියට තියෙන්නේ. ගුවන් විදුලි නාලිකා සිය ගණනක් දැන් තියෙනවා. මේ සිය ගණනම අහන්නේ බොහොම ටික දෙනයි. ඒ වෙයි බොහෝ විට ප්‍රචාරය වෙන්නේ වෙළඳ මාධ්‍ය විතරයි. බොහොම මේ වේග රිද්ම ගීත වගේක් යනවා. මේ ඒවා මොනවද කියලා කියාගන්න සමහර ඒවා වෙළඳ දැන්වීම් පවණයි. ඉතින් මේවට සේවාදායකයෝ සම්බන්ධ වෙලා ඉන්නවා. අර අර මේ මේ නිවේදක නිවේදිකාවොත් බොළඳ රටාවට තමයි ඒවේ නිවේදන කටයුතු කරන්නේ. මම හිතනවා මේ වෙළඳ නියෝජිතයින්ගේ වෙළඳ සේවාදායකින්ගේ අවශ්‍යතාවය ඉටු කරමින් තමයි ඒ අය ඒ මට්ටමට වැටලා තියෙන්නේ. එතකොට ඒවා නිසා ඒවා මේ දිගින් දිගටම කරගෙන යන නිසා සංස්ථාවේ වැඩසටහන් වලට තරමක අඩු ගතියක් තියෙනවා. නමුත් තවමත් මම ඉතාම ගෞරවණීය විදිහට කියනවා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් ඒ ගෞරවණීය මට්ටමින්ම භාෂාව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මේවා ගැන විශේෂයෙන් යම් කිසි මට්ටමක ආරක්ෂාවක් තියෙනවා.
ඇත්තටම ගුවන් විදුලියට හිටපු සේවාදායකින් බොහෝ දෙනෙක් නිර්මාණශීලී බව තමයි එයාට අවශ්‍ය වෙන්නේ. එදා මට මතකයි ආරාධනා වැඩසටහන සංගීත වැඩසටහන මේ වැඩසටහන එක අවස්ථාවකදී කොහොමහරි මේ බොහෝ ගායක ගායිකාවන් මේක ඉල්ලන්න පටන් ගත්ත අපිටත් දෙන්න කියලා. අන්තිමට ඒගොල්ලෝ කිව්වා නෑ ලංකා බැංකුවෙන් කරේ. ලංකා බැංකුව කෙලින්ම කිව්වා බෑ ආරාධනා නවත්තන්න. අපි වෙනින් හැට යන්නේ
නෑ. යන්නේ නැහැ කියලා. එහෙම මේ ඒ වගේ හොඳ මේ කියන්නේ හොඳ බුද්ධිමත් තීරණ ගන්න පුළුවන් කාර්ය මණ්ඩල මේ අධ්‍යක්ෂ මණ්ඩලෙ හිටපු ආයතන තියෙනවා. අදත් මම දැන් අවුරුදු 22ක් තිස්සේ DSI ආයතනයට කරන වැඩසටහන ඒ කාර්ය මණ්ඩලයටත් මට අවසර දීලා තියෙනවා සුදුසු විදිහට කරගෙන යන්න. ඇවිද්ද පය දහස්පටි කියලා. ඒක අවුරුදු 22ක්. දැන් ඒකේ ප්‍රේනන්දට මම කියන්නේ දැන් ඔය අපේ නැතුණ පැරණි අපේ ඉතාම විද්වත් හරවත් ඉතාම ශ්‍රේෂ්ඨ අපේ රටේ ඉතාම පිළිගත් උදවියගේ ජීවිත කතාව සම්පූර්ණයෙන් ඒ අය කියලා තියෙනවා. ජීවිත කතාවම මම පටිගත කරලා තියෙනවා. කොටස් වශයෙන් ඒක ප්‍රචාරය වෙනවා. අදත් ඒ කියන්නේ ඒක දැන් අවුරුදු 5ක විතර ඉඳලා කරනවා. ඉතින් ඉස්සෙල්ලා කලේ තැන් තැන්වල ඔය ජාතික උරුම වැඩසටහන් පිළිබඳව ඓතිහාසික තැන් කලාත්මක තැන් කලා ජීවිත ඌගෙන් තමයි ඉවෙන් වැඩි කරේ. දැන් විවිධ අංශවල විශේෂ දක්ෂතා තියෙන අයගේ චරිත අපදාන අර විදිහට කරලා තියෙනවා.
දැන් මේක පොඩි ඉල්ලීමක්. ඒ කියන්නේ දැන් පරිණව වූ ප්‍රවීණ වූ නිවේදිකාවක් සම්පාදකවරියක් නිෂ්පාදකවරියක් මේ ඔක්කොමත් එක්ක අලුතෙන් බිහිවන පරපුරකට ඔබට දෙන්න පුළුවන් අවවාදය මටත් එක්ක.
ඇත්තටම හිතන්න ඕනේ අපිට හොඳ පෝෂණීය ඉතාම පොහොසත් කිසිම භාෂාවකට නොදෙවෙනි පොහොසත් භාෂාවක් තියෙනවා. ඒ භාෂාව හසුරුවන්නට ඉගෙන ගන්න ඕනේ. ඒවා ඉගෙන ගන්න නම් නිකම්ම බෑ. නිකම්ම පොතක් කියවලා බෑ. පොත්පත් කියවන්න ඕනේ. අපේ පැරණි පොතපත කියවන්න ඕනේ. අපේ පැරණි කවි පොත් තියෙනවා. සුභාෂිතය, ලුවඩ සංග්‍රහ, වදන් කවි පොත. මේ වගේ කවි පොත් කියවලා ඒවෙන් ආභාෂය ලබන්න ඕනේ. මේ පණිවිඩය වැඩිහිටියෝ හැටියට කියලා විතරක් මදි දරුවන්ට කියා දෙන්න ඕනේ. අනිත් එක ප්‍රේනන්ද හරිම කනගාටුයි අපේ පුංචි දරුවන්ට. දැන් අවුරුදු 5-6 වෙනකොට දරුවෝ ඉස්පාසල් යන පටන් අරගෙනනේ. ඒ ළමයි ගිහින් ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට එක දෙක වෙනකොට එනවා. ඒ ආපු ගමන් කනවද බොනවද මොනවද නැහැ. අනිත් අතට දරුවෝ වැදගෙන යනවා අතිරේක පන්තිවලට. දරුවන්ට තියෙනවද ළමා කාලයක්? කිසිම ළමා කාලයක් නැහැ. අපි පුංචි කාලේ ඉස්කෝලේ ඇරිලා වහම විවේක අරගෙන ටිකක් වෙලා සෙල්ලම් කරලා පොඩ්ඩක් පොතපත කියවලා ඊට පස්සේ බුදිය ගන්නවා. ටිකක් කාන්සි වෙලා හරි ඒ වගේ කටයුතු. ඊට පස්සේ කවුරුත් වගේ එකතු වෙලා තමයි කෑම ටික කන්නේ. කවුරුත් ගෙදර අය සමහරු කුස්සියේ කනවා, සමහරු සාලේ කනවා, සමහරු කෑම මේසෙට ඇවිල්ලා කනවා. කවුරුත් කතා බහ කරමින් කන්නේ. අම්මා තාත්තා අද මොනවද කරන්නේ? මේ පන්තියේ ඉගෙන ගත්තේ. මේ මට ලොකු හරියක් හම්බුණා කියලා ළමයෙක් කියනකොට අම්මා තාත්තා දරුවව දිරිමත් කරනවා. මේවා අද නැහැ. මේ සුහදතාවය අද ගිලිහිලා අම්මයි විශේෂයෙන් අම්මලා අර දවසේ වැඩ කළා වෙහෙසටද මන් දන්නේ. හවස රෑ හත විතර වෙනකොට එනවා වැඩි ටික තඩිමිටි ඉවර කරලා නමය නමය මාර වෙනකන් රූපවාහිනී ඉදිරියේ ඉඳගන්නවා දරුවොත් එක්ක. කෑම ටික බෙදාගෙන කකා රූපවාහිනී දිහා බලන් තමයි කන්නේ. මොනවා කනවද මොනවා නැද්ද මොනවාකක් දන්නේ. මේ වගේ තත්ත්වවලදී අපි කොහොමද අපේ දරුවන් වැඩගස්සන්නේ? අපිට මේ පන්සලකට යන්න ඕනේ, දරුවන්ට දෙහිතියන්ට ආචාර කරන්න ඉගෙන ගන්න ඕනේ. යම් කිසි කෙනෙක් මැද්දෙන් දුවනකොට, කෙනෙක් කතා කර ඉන්නකොට දෙන්නේ මැද්දෙන් යනවනම් පොඩ්ඩක් දුව නවතින්න, ඔහොම යන්නේ නැහැ කියලා උගන්වන්න ඕනේ. ඒක කියලා දීලා තියෙනවා අපේ ලෝක උපකාරේ. කතා බස් කරමින් සිටින දෙදෙනෙකු අතරින් ගමන නොහොබී යන සැබෑ වියමට ඔන්න වගේ කවියක් එහෙම තියෙනවා. ඕවා ගැන පොඩි මතක් කිරීම දරුවන්ට කරන්න ඕනේ. අනිත් එක අපේ විෂයමාලා නිර්දේශ කරනකොට අපේ දරුවන්ගේ අධ්‍යාපන රටාව දිහා විශේෂයෙන් සැලකිලිමත් වෙනවා නම් හුඟක් හොඳයි. සමහර විට අපේ කාලේදී නම් සම්පූර්ණම පොතම කියවන්න ඕනේ විභාගයකට නියම වුණාම. දැන් තියෙන්නේ ඒකෙන් කොටසක් පමණක් දීලා ඊට අදාළ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න. ළමයා පොත සම්පූර්ණයෙන් කියවන්නෙත් නැහැ, රසවින්දනය කියන එක දන්නෙත් නැහැ. එතකොට සම්පූර්ණ පොතේ අර්ථය මොකද්ද කියලා එක කියන්නෙත් නැහැ. ඉතින් ළමයාට නිර්මාණ ශක්තියක් නැහැ. මට මේ නිර්මාණ ශක්තිය දියුණු කරන්න නිසා තමයි ප්‍රියනන්ද මම අවුරුදු 50ක් සම්පූර්ණ වෙන උත්සවයේදී මම නිවේදනය කළා දරුවන්ට තමාගේම නිර්මාණ කතන්දරයක් ලියලෙවන්න කියලා. ළමයි 60-70ක් ලියලෙව්වා කතන්දර. ඒවැයින් හොඳම කතන්දර 10 තෝරලා විනිශ්චය මණ්ඩල දෙකකට දාලා පළවෙනි කොටස තෝරලා ඊළඟට සින් 10ක් හොඳම තෝරලා ඒ 10 දිනාට තෑගි පිරිනැමුවා. ඒන් 5 මුද්‍රණය කළා කතන්දර. ඒ 4කට අපිට තෑගි ලැබුණා අපේ දරුවන්ට, ශ්‍රී ලංකාවේ හඳමාම දරුවන්ට, පැරිසිය, ජර්මනිය, මෙල්බන් නෙමෙයි කැන්බරා, ලංකාව. මේ හතරින්ම මාස්පතා රුපියල් 2000 ගානේ අවුරුදු 5ක් ඒ දරුවතු 4 දිනෙකට ඒ නිර්මාණ දියුණු කරපු මේ ජයග්‍රහණය කරපු 4 දිනෙකට තෑගි ලැබෙනවා. ඉතින් ඒ පහක් පොත් මේ කතන්දර පහක් පොත් මුද්‍රණය කරලා දෙන්න ගොඩගේ මහත්මයා ඉදිරිපත් වුණා. ඒ ඉන්නේ පොත් පහ ළමයින්ටත් පිරිනැමුවා, ආරාධිත අමුත්තන්ටත් පිරිනැමුවා. ඉතින් මේ විදිහට තමයි මම දරුවන්ගේ නිර්මාණ කුසලතාවය දිනු කරන්න සෑහෙන කටයුත්තක් කරේ. ළමා ගීතත් මං 80 ගණනක් ලියලා තියෙනවා. මුතු පබුලු කියලා ළමා කැසට් ටිකකුත්, ගායමු වයමු ගී සින්දු කියලා CD තැටියකුත් නිර්මාණය කළා, ඉදිරිපත් කළා. ඉතින් මේ වගේ සේවා කටයුතු කීපයක් කරලා
තියෙනවා. ඔව්, ඒ කියන්නේ ඉතාමත්ම පරිණත සහ ප්‍රවීණ. මම එහෙමයි කියන්නේ, මොකද ප්‍රවීණ වෙන්න පුළුවන් ඕන කෙනෙකුට, පරිණත වීමත් එක්ක ප්‍රවීණ වෙන්න තමයි ටිකක් අමාරු. සුමනා ජයතිලක මැතිණිය හඳමාමා ගැන පැත්තෙන් මතක් කරොත්, සුමනා ජයතිලක නැන්දා අපි මුණ ගැහුණා අහම්බෙන්. මං හිතන්නේ මීට වඩා අපිට යමක් කරගන්නට තිබුණ, යමක් අපි වෙනුවෙන් අන්සිලන්තේ අපි වෙනුවෙන් සහ අපේ දරුවන් වෙනුවෙන් අපිට මතක හිටන යමක් කරගන්නට තිබ්බා මීට කලින්. හදිස්සියේ මේ ආයිත් දැන් කකුල ලංකාවේ පැත්තට හරවල තියෙන වෙලාවේ කොහොමනත් නැවතරක් අපි හමුවෙමු.
මට ප්‍රියනන්ද කියන්න ඕනේ, මගේ වගකීමක් තියෙනවා. මං බාලා බලාපොරොත්තු වෙච්ච පොරොන්දු වෙච්ච ටික ඉතුරු කරන්න, ඉතුරු කරලා ආව ටික කරන්න ඕන කියලා. ඒක මගේ ඔළුවේ තියෙනවා, ඒක මගේ යුතුකම.
ඔව් ඔව්, මං හිතනවා ඒ ටික කරන්නට මේ ධෛර්ය ශක්තිය බලය යෝධ බල යෝධාක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඉක්මනින් අපිටත් එකතු වෙලා මොනවා හරි මේ රටේ කරන්නට, අපේ දරුවන් වෙනුවෙන්, මෙහි දරුවන් වෙනුවෙන්, සහ ලංකාවේ දරුවන් වෙනුවෙන් මොනවා හරි කරන්නට අපිට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම ඔබතුමියට මම සමු ගන්නවා. දීර්ඝායු වේවා, සුඛී දීර්ඝායු කෝභව කියලා ඔබෙන් සමු ගන්නවා.
බොහොමත්ම ස්තුතියි. මම කියන්න ඕනේ නවසීලන්තයේ විශේෂයෙන් සිංහල භාෂාව, සාහිත්‍යය, ඒ වගේම අපේ හැදියාව, මේයි ලෝකයාට කියා දෙන්න මේ රට තුළ ඉන්න ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ කරගෙන ඔබ කරන මේ කටයුත්තට ඉන්ද්‍රනිත් සමය ඉතාම වටින මෙහෙවරක් මේ කරන්නේ. මොකද අපේ භාෂාව කොහේ තිබුණත් හරි පොහොසත් භාෂාවක්. ඒ රැක ගැනීම, ඒ ආරක්ෂා කිරීම, එහි තියෙන අගය අනාගත දරු පරපුරට පා කියා දීම අප සතු පරම යුතුකම කියන එක හිතේ තියාගෙන කරන මේ කටයුත්ත ඉතාම වටිනවා මිල කරන්නට බෑ. ඒ වටිනා කටයුත්තට ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. මට හැකි පමණින් මගේ සහභාගීත්වය මම ලබා දෙන්න පොරොන්දු වෙමින් මම ඔබ සියලු දෙනාටම විශේෂයෙන් ඔබට ස්තුතිවන්ත වෙමින් මේ ගමනි මේ සාකච්ඡාව නිමාවට පත් කරනවා. මේ ඉදිරිපත් කිරීමට පැමිණීම ගැන ලැබීම ගැන නැවත වරක් මගේ ස්තුතිය හිමි වෙනවා. ආයුබෝවන්.
පසුගිය දවසක සොඳුරු සඳාවක රස අත්විඳින්නට අපි කීප දෙනෙකුට අවස්ථාව ලැබුණා. මේ සොඳුරු සඳාව නම් කරලා තිබුණේ ජීවිතයේම සිහිනයක් කියලා. ජීවිතයේම සිහිනයට අපූරු නිමිත්තක්ද තිබුණා. ක්‍රිෂාන් ගාල්ලගේ සහ රසිකා ගාල්ලගේ අප සොයුරා සහ සොයුරියගේ නිවසේ තිබූ මෙම හමුවීම රසිකා සොයුරියගේ පියා හරිශ්චන්ද්‍ර සිල්වා මහතා කෙටි නිවාඩුවකට නවසීලන්තයට පැමිණ සිටීම. හරිශ්චන්ද්‍ර මහතා නීතිමය කටයුතු වල නියලුණු කෙනෙක්. ඊටත් එහාට ගිය වැදගත් දෙයක් නම් ආචාර්ය කොලින් ආර් ද සිල්වා සමග ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදන්නට ක්‍රියාකාරීවම එක් වූ කෙනෙක්. එක්සත් ශ්‍රී ලංකා සංගමයේ ගෞරව සභාපති වෛද්‍ය ගාමිණී එදිරිවීර මහතා සහ හරිශ්චන්ද්‍ර මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ සමකාලීන ශිෂ්‍යයා. මේ සාදයට එදිරිවීර මහතා සයම මැතිණියත් සහභාගී වුණා. දෙදෙනාම ක්‍රිෂාන් සහ පැමිණි අය ඇසූ ප්‍රශ්න වැලකින් අතීතය අවදි කළා. සැඟවුණු තැන් තිබුණෙම නැහැ. අපි හැමෝටම කියන්න දෙයක් තියෙනවා. ඒත් කියන්න තැනක් සහ ආන්න කෙනෙකු නැහැ. මෙවන් සැඳෑවකදී කියන්න තැනකුත් අහන අයත් ඉන්නවා. ඕනෑම දෙයක් කියන්න පුළුවන්. හිතවතුන් වරින් වර කවුරු එකතු වෙලා ගීත ගායනා කරනවා.
jati jati malin suwag nuragi patin pitin sin sulang awanne
පැපියෙන් සුදු සිත ගඟු ගලනා හද සුක තැවුල් නිවනා අන්න බලන් සඳරන් පැපියෙන් සුදු සිත ගඟු ගලනා හද සුක තැවුල් නිවනා කොකිල පූජන සංගීතයේ පැටෙහි චන්දන පල්ලව කොකිල පූජන සංගීතයේ පැටෙහි සුන්දර මේ වන කුල්ම යහන්ගබ සුන්දර මේ වන කුල්ම යහන්ගබ ආදර බසන් කියනා හඬ දෙවිනි අන්පිනනා
හල්වි රත්නා සත බලය